භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස
ඒතං සන්තං ඒතං පනිතං යදිදං සම්ප සංඛාර සමතෝ සබ්බූපදීපති නිස්සග්ගෝ සංහක්ඛයෝ විරාගෝ නිරෝධෝ නිබ්බාන. මේ ශාන්තය මේ ප්‍රණීතේ නම් සියලු සංස්කාරයන්ගේ සංසිඳීම, සියලු උපදීන් අතහැර දැමීම, සංහාව ක්ෂය කිරීම, නොවැල්ම නම් වූ විරාගය, නැවැත්ම නම් වූ නිරෝධය, නිවීම නම් වූ නිබ්බාණය. කර්තෘ යෝගාවචර මහා සංඝරත්නයෙන් අවසරයි නිබ්බාණ යන මාතෘකාව යටතේ පැවැත්වෙන දේශනා මාලාවේ 31 වෙනි දේශනයයි මේ. නිර්වාණගාමී මධ්‍යම ප්‍රතිපදාවේ යම් යම් සියුම් ලක්ෂණ වටහා ගැනීමට සලායතන විභංග, ඕඝතරණ, විතක්ක සංඨාන, මාගන්ධිය, රතවිනීත වැනි සූත්‍ර ගියවර දේශනයේදී අපට උපකාර වුණා. පටිච්ච සමුප්පාද ධර්ම න්‍යායට එකඟ වන ප්‍රායෝගික සාපේක්ෂික මූල ධර්ම බොහෝ දුරට ඒ සූත්‍ර වලින් මතු කර ගන්නට පුළුවන් බවත් අපට පැහැදිලි වුණා. ඒ වගේම මේ නිර්වාණගාමි මේ වැඩපිළිවෙල එකතු කර ගොඩගසා ගැනීමක්, කරගසා ගැනීමක් නොව ක්‍රමක්‍රමයෙන් තුනී කර ගනිමින්, සියුම් කර ගනිමින්, ගෙවා දමමින් ආත්ම ආත්මීය ශූන්‍යත්වය ප්‍රත්‍යක්ෂ කර ගැනීමේ ප්‍රයත්නයක් පමණක් බවත් අපට පෙනී ගියා. බුදුරජාණන් වහන්සේ මැදුම් සංගියේ අලගත් දූපම සූත්‍රයේදී පහුරක උපමාවෙන් තමන් වහන්සේ දේශනා කළ ධර්මයේ පහුරකට උපමා කොට වදාළේ මෙන්න මේ අර සාපේක්ෂික ප්‍රායෝගිකේ මූල ධර්ම මතු කර දැක්වීමටයි. මේ උපමාව අප මේ දේශනා පෙළේ කීප වරක්ම කෙටියෙන් සඳහන් කළා. නමුත් මේ අවස්ථාවේදී ටිකක් විස්තර සහිතවම එළියට ගන්න බලමු. ඒ දේශනා ඒ උපමා කතාව ඉදිරිපත් කිරීමට බුදුරජාණන් වහන්සේ පළමුවෙන්ම සංඝයා වහන්සේලා ආමන්ත්‍රණය කළ ප්‍රකාශ කළේ මෙන්න මේ වාක්‍යයයි. කුල්ලූපමං වෝ භික්කවේ ධම්මං දේති සාමි නිත්තරණත්ථාය නෝන ගහනත්ථාය. මහණෙනි, එතරෙවීම පිණිස මිස ග්‍රහණය පිණිස නොවන පෞරකට උපමා කොට මම නුඹලාට ධර්මය දේශනා කරන්නේ. එහෙම ප්‍රකාශ කළා. ඊළඟට උපමා කතාව දක්වනවා. යම්කිසි පුරුෂයෙක් යම්කිසි දුර ගමනක් යාමට සූදානම් වෙලා යන අතරේ ලොකු දියකඩක් ළඟට පැමිණෙනවා. ගඟක් වගේ තැන තැනක් වෙන්න ඕන. එතර වීමට නැවක්වත් එහෙම නැත්නම් පාලමක්වත් නැහැ. ඉතින් මේ මිනිසයා මේ මෙතර බිය සහිත, සැක සහිත නිසා, එතර ආරක්ෂා සහිත බිය රහිත නිසා එතරට යාම සඳහා ඒ තනකොළ, ලී කැබලි, අතු ඉතිආදියක් එකතු කරගෙන ඒවායින් පහුරක් තනාගෙන අත්පා පිහිට කරගෙන උත්සාහයක් දරලා එතර වෙනවා. එතරට වෙලා එතරට ගියාට පස්සේ මේ පහුර මට බොහොම උපකාර වුණා කියලා, මේකට ප්‍රත්‍යපකාර කරන්න ඕන කියලා ඒ පහුර හිසේ තබාගෙන හරි කරේ තියාගෙන හරි දැන් මම යන්න ඕන කියලා මම කල්පනා කළොත් මහණෙනි, ඒක ඒ පහුර පිළිබඳව ඒ පුද්ගලයා ක්‍රියා කරන හැටි හරිද කියලා බුදුරජාණන් වහන්සේ පළමුවෙන්ම විමසනවා. ඒකට සංඝයා වහන්සේලා ප්‍රකාශ කරනවා ඒක නෙවෙයි කළ යුත්තේ කියලා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා ඇත්ත වශයෙන් කළ යුත්තේ නම් මෙන්න මේකයි. ඒ පහුර එහෙම ගොඩට අරගෙන දමලා, එහෙම නැත්නම් දියේ පා කළා ඇරලා තමන්ට යා යුතු තැන, යා යුතු මාර්ගයේ යානෙකයි එහෙම ප්‍රකාශ කළා. ඒව මෙහෙම කෝ භික්කවේ කුල්ලූපම මයා ධම්මෝ දේසිතෝ නිත්තරණත්ථාය නෝ ගහනත්ථාය. කුල්ලූපමං වෝ භික්කවේ ධම්මං දේසිතං ආජානන්තේහි ධම්මාපි වෝ පහතබ්බා පගේව අධම්මා කියලා විදිහට ප්‍රකාශ කරනවා ඒ උපමා කතාව කුළු ගන්නමි. ඒ පාඨයේ අදහස එසේම මහණෙනි, අර උපමාවට අනුව එසේම මහණෙනි, මම ඊතරෙමෙම පිණිස මිස ග්‍රහණය පිණිස නොවන අන්දමින් පෞරකට උපමා කොට මේ ධර්මය උඹලාට දේශනා කර තිබෙනවා. ඒ ධර්මය එසේ ඊතරවීම පිණිස මිස ග්‍රහණය පිණිස නොවන ආකාරයට දේශනා කරන ලද බව මැනවින් දන්නා වූ උඹලා විසින්, තේරුම් ගත්තා වූ උඹලා විසින් ධර්මය අධර්මයන් පමණක් නොව ධර්මයෝද අතහළ යුත්තාහුය. අධර්ම පමණක් නෙවෙයි ධර්මයනුත් අතහැරිය යුතුයි කියලා ඔන්න ඔය විදිහටයි ඒ සූත්‍ර ඒ උපමා කතාව අවසන් කරන අනිබුදුරජාණන් වහන්සේ. එතකොට මේ පහුර උපමාවේ මෙතන බොහොම ගැඹුරු අර්ථයක් තිබෙනවා. මේ නිර්වාණ ගාමියේ ප්‍රතිපදාවේ අර අප කලින් සඳහන් කළ අර ප්‍රායෝගික සාපේක්ෂක අර්ථයමයි මෙතන අර පුද්ගලයා පහුරක් තනා ගැනීම සුවෝත්සාහයෙන් ඒ පහුරක් තනාගෙන ඊළඟට එතර වෙලා ඒක කරගහගෙන යන්නේ ඒක අල්ලගන්නේ නැහැ. එයින් අපිට පේනවා අර කලින් නොයෙකුත් සූත්‍ර වලින් අපි ඉදිරිපත් කළ ආකාරයට සලායතන විභංග ආදී සූත්‍ර වලින් පෙන්වුණු ආකාරයට මේ එතර වීම සඳහා මිසක් මේ එකක්වත් අල්ලා ගැනීමට දෙයක් නැහැ මෙතන. මක් නිසාද? උපාදානය වෙනුවට අනුපාදානයත්, සම්මයතාව වෙනුවට අසම්මයතාවත්, උපදි වෙනුවට නිරුපදි තත්වයක් මේ ශාසන බ්‍රහ්මචර්යාවේ මේ ප්‍රතිපදාවේ පරමාර්ථය වෙන නිසායි. එතකොට මේ උපමාව කොයිතරම් වැදගත්ද කියතොත් බුදුරජාණන් වහන්සේ මහා තණ්හා සංකේ සූත්‍රයේදී සංඝයා වහන්සේලාට මේ උපමා කතාව මතක් කරලා දෙනවා. ඉමං චේතුම් හේ භික්ඛවේ දිට්ඨින් ඒවං පරිසුද්ධං ඒවං පරියෝදාතං අල්ලීයේත කේලායේත ධනායේත මමායේත අපිනුතුම් හේ භික්ඛවේ කුල්ලූපමං ධම්මං දේසිතං ආජාන ආජානෙය්‍යාත නිත්තරණත්ථයනෝ ගහනත්ථායාති නෝ හේතම් භන්තේ. ඒ සංඝයා වහන්සේලාගෙන් විමසනවා. ඉදින් මහණෙනි නුඹලා මේසා පරිශුද්ධ වූ මේසා පවිත්‍ර වූ මේ දෘෂ්ටියෙහි ඇලෙන්නාහු නම් මෙයට ලොල්වන්නාහු නම් මේ ධනයක් කොට සලකන්නාහු නම් මේ මගේ යයි කොට මමායනේ සලකන්නාහු නම් නුඹලා මේ පහුර එතරවීම පිණිස මිස මේ ධර්මය එතරවීම පිණිස මිස ග්‍රහණය පිණිස නොවන පහුරකට උපමා කොට දේශනා කරන ලද කාරණය නුඹලා හරිහැටි තේරුම් ගත්තාහු වන්නාහුද? නැත ස්වාමීනි කියලා සංඝයා වහන්සේලා ප්‍රකාශ කරනවා. ඒ කියන්නේ එහෙම ඒ විදිහට ඒ අල්ලගත්තොත් ඒවා අර ලොල්ුණොත් ඒක ඒ අර උපමාව තේරුම් ගත්ත නොවන බවයි ඒ සංඝයා වහන්සේලා ඒ විදිහට පිළිගත්තේ. ඉතින් මේනුත් අපට පේනනවා මෙන්න මේ අර සාපේක්ෂක මූල ධර්ම මත මේ මුළු මහත් ප්‍රතිපදාව රඳා පවතින බව. එකතු කර ගොඩ ගසා ගැනීමක් කර ගසා ගැනීමක් වෙනුවට මෙතන තිබෙන්නේ මේ ප්‍රතිපදාවේ තිබෙන්නේ එකිනෙකට සාපේක්ෂව සම්බන්ධ වී සාපේක්ෂක වශයෙන් සම්බන්ධ වී ගැළපී ඇති ධර්ම පරම්පරාවක් තමන්ගේ සන්තානිය තුළ ක්‍රියාත්මක කිරීමක්. අර රතවිනීත උපමාවට අනුව එකකින් එකකට තවත් එයින් තවත් එකකට උපකාර ලබාගෙන ඉදිරියට තල්ලු වී යාමක් මේකේ තිබෙන්නේ. මෙන්න මේ ඉදිරියට තල්ලු වී යන සන ස්වභාවය තුළින් අපට දකින්න පුළුවනි ධර්මයේ ඕපනායක ගුණය. මේ ඕපනායක ගුණය මේ ඕපනායක කියන වචනයත් සමහර විට ටිකක් තේරුම් ගැනීමට අපහසු වචනයක් බවට පත් වෙලා තියෙන නොයෙකුත් ආකාරයේ අර්ථ විවරණ නිසා. නමුත් මේ වචනේ තේරුම් ගැනීමට උපකාර වන එක්තරා පාඨයක් අපට හමු වෙනවා. සංයුත්ත නිකායේ මහා වග්ගයේ බොජ්ජංග සංයුත්තේ උදායි ස්වාමින් වහන්සේ තමන් වහන්සේ අරහත්ත්වය ලබාගත් බව බුදුරජාණන් වහන්සේ ඉදිරියේ ප්‍රකාශ කරනකොට මෙන්න මෙහෙම වාක්‍යයක් පාවිච්චි කරනවා යදනවා. ධම්මෝච මේ භන්තේ අභිසමිතෝ මග්ගෝච පටිලද්දෝ යෝ මේ භාවිතෝ බහුලීකතෝ තථා තථා විහරන්තං තථත්තාය උපනිස්සති. ස්වාමීනි මම විසින් ධර්මය අවබෝධ කරගන්නා ලදී මාර්ගයද ලබා ගන්නා ලදී යම් මේ මාර්ගයක් භාවිත කරන ලද්දේ බහුල වශයෙන් පුරුදු කරන ලද්දේ තථා තථා විහරන්තං තථත්තාය උපනිස්සති. ඒක සාමාන්‍ය වාච්‍යාර්ථ වශයෙන් ගත්තොත් එසේ එසේ වෙසෙන්නකු එසේ තත්වයටම පමුණුවනවා ලන්නේ. ඒ කියන්නේ ඒ යම් යම් ආකාරයෙන් මේ විහරණය කරනවා නම් ඒ තත්වයට ඉබේම පැමිණෙනවා. අමුතු කෙනෙක් තල්ලු කරන්න ඕනේ නැහැ. මේින් අපිට පේන මේ ඕපනායක ගුණය මේ ධර්මය තුළම තිබෙනවා. මෙන්න මේ ඉදිරියට තල්ලු කරන පමුණුවන ස්වභාවය ඕපනායක කියන වචනෙන් ඒ කාරණය හැඟෙන්නේ. මේ ඕපනායක ගුණය දැක්වෙන මේ වඩාත් හොඳට විදහා දක්වන වටිනා සූත්‍රයක් අංගුත්තර නිකායේ දශක නිපාතේ දකින්ට ලැබෙනවා. චේතනාකරණීය සූත්‍රය නමින් ඒ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ නිර්වාණයෙන්ම විමුක්ති ඥාන දර්ශනයෙන් කෙළවර වන දීර්ඝ ධර්ම පරම්පරාවක් දීර්ඝ ධර්ම සමූහයක්ම සාපේක්ෂක වශයෙන් අර එකිනෙකට සියුම් මන්දමින් සම්බන්ධ වෙලා තිබෙන ආකාරය ප්‍රකාශ කරනවා. ඒ දීර්ඝ සූත්‍ර දේශනාවෙන් අපි නිදසුන් වශයෙන් කොටසක් විතරක් ඉදිරිපත් කරමු. බුදුරජාණන් වහන්සේ සංඝයා වහන්සේලාට ප්‍රකාශ සීලවතෝ භික්ඛවේ සීල සම්පන්නස්ස න චේතනාය කරණීයං අවිප්පටිසාරෝමි උප්පජ්ජතුති ධම්මතාය සහ භික්ඛවේ යං සීලවතෝ සීලවන්තස් සීලවතෝ සීල සම්පන්නස්ස අවිප්පටිසාරෝ උප්පජ්ජති අවිප්පටිසාරිත භික්ඛවේ න චේතනාය කරණීයං පාමුජ්ජං මේ උප්පජ්ජතුති ධම්මතාය සහ භික්ඛවේ යං අවිප්පටිසාරස්ස පාමුජ්ජං උප්පජ්ජති පමුතිතස්ස භික්ඛවේ න චේතනාය කරණීයං පීතිමේ උප්පජ්ජතුති ධම්මතාය සහ භික්ඛවේ යං පමුතිතස්ස පීති උප්පජ්ජති ඒတိකේ අදහස මහණෙනි සිල්වත් වූ සීල සම්පන්න වූට මාතුල විපිලිසර නැති බව පසුතැවිලි නැති බව උපදීවායි අමුතුවෙන් චේතනා වශයෙන් කළ යුත්තක් නැත මහණෙනි සිල්වත් වූ සීල සම්පන්න වූවහුට විපිලිසර නැති බව උපදීය යන මෙය ධර්මතාවමයි මහණෙනි විපිලිසර නැත්තහු විසින් නැත්තහුට ප්‍රමෝදය මාතුල උපදීවායි අමුතුවෙන් චේතනා වශයෙන් කළ යුත්තක් නැත විපිලිසර නැත්තහු තුල ප්‍රමෝදය ඇතිවේ යන මෙයම ධර්මතාවමයි මහණෙනි ප්‍රමෝදය ඇත්තහුට මාතුල ප්‍රීතිය උපදීවායි චේතනා වශයෙන් අමුතුවෙන් කළ යුත්තක් නැත ප්‍රමෝදය ඇත්තහුට ප්‍රීතිය උපදීම මේ ධර්මතාවමයි ඔන්නෝ විදිහට ඉතාම සියුම් මන්දමින් හරියට නිරායාසයෙන් සිද්ධ වෙන ක්‍රියාමාර්ගය ක්‍රියාපටිපාටියක් වගේ විමුක්ති ඥාන දර්ශනය දක්වා වූ මේ දීර්ඝ ධර්ම පරම්පරාව බුදුරජාණන් වහන්සේ පුදු මන්දමට මෙන්න මේ ධර්මයේ ඕපනායක ගුණය පෙන්නුම් කරමින් දේශනා කරනවා. ඒ දේශනාව කුළුගන්වමින් ප්‍රකාශ කරන පාඨය ඒ ඕපනායක ගුණය ඔප්නංවා පෙන්වන විදිහේ පාඨයක්. ඉතිඛෝ භික්ඛවේ ධම්මාව ධම්මේ අபிසන්දෙන්ති ධම්මාව ධම්මේ පරිපූර්ණෙන්ති අපාරා පාරංගමනාය. මෙසේ මහණෙනි මෙතරින් එතරට යාමට එහෙම නැත්නම් මෙතරින් එතරට යාමෙහිලා ධර්මයෝම ධර්මයන් වෙතට ගලාය ධර්මයෝම ධර්මයන් පරිපූර්ණ කරා. ඒකට මේ ධර්මයන්ටම අයිති වැඩක් මේක. මගේ කියලා දෙයක් නැහැ මෙතන. මේ ධර්මය තුලම එතකොට තියෙනවා මෙන්න මේ ඉදිරියට පමුණුන ස්වභාවය. නිවන් කරාගෙන යන ගුණය ඒ තල්ලුව ධර්මය තුලින්ම ලබා ගත හැකි බවයි මෙහි පේන්නේ. මේ ඕපනයික ඥාන වචනේ පමණක් නොවේයි. මේ ධර්මය හඳුන්වීමට ධර්මයේ ගුණ හැඳින්වීමට යෙදෙන ඒ ගුණපද 6ම ඒ පද 6ම ඉතාමත්ම අර්ථාන්විතයි. ඒ අර්ථාන්විත වගේම ඒවා එකිනෙකට සමාන එකිනෙකට සමීප වූ අර්ථ ධනවන පද සමූහයක්. එකිනෙකට සමීප වූ අර්ථ සමූහයක් ප්‍රකාශ කරනවා. අන්න ඒක නිසා තමයි අර සූත්‍ර ප්‍රදේශවල සමහර විට එයින් එක පදයක් විවරණය කරන යම් කිසි සූත්‍රයක අනිත් පද සමූහයත් එකම ඇඳලා දක්වනවා. සමහර තැන්වල ඒ ප්‍රශ්න කරු අනුව ප්‍රශ්න කරු සමහර විට සම්දිට්ඨික කියන වචනේ තේරුම අහනවා. එතකොට බුදුරජාන් වහන්සේ ඒ සියල්ලම ඒ ප්‍රස්වාක්ඛාතයෙන් පටන්ගෙන සම්පූර්ණ ගුණපද 6ම ඉදිරිපත් කරනවා. දැන් මහතන්නාසංක සූත්‍රය වැනි සූත්‍රවල ඕපනායක පදයයි වැඩි ප්‍රකට කෙරෙන්නේ ඒ විස්තර කෙරෙන්නේ. නමුත් එතෙන්දිත් බුදුරජාන් වහන්සේ අර පද 6ම ගුණපද 6ම දක්වනවා. ඒවා එකිනෙකට සමීපාර්ථ නිසා. දැන් අපි බලමු මේව සමීපාර්ථ වන හැටි. ස්වාක්ඛාත පදේ සාමාන්‍යයෙන් මේක තෝරන්නේ අර පරියාප්ති ධර්මයේ පිළිබඳ ඒ බුදුරජාණන් වහන්සේ මූලමෙදාගේ යහපත් කොට අර්ථ ව්‍යංජන සම්පත්තියෙන් යුක්ත කොට අට්ඨංග සමන්නාගත බ්‍රහ්මස්වරයෙන් දේශිත නිසා මේ ධර්මයේ ස්වාක්ඛාතය කියලායි සාමාන්‍යයෙන් තෝරන්නේ. නමුත් මේ ස්වාක්ඛාත කියන පදයේ නියම අර්ථය ඇත්ත වශයෙන් අපිට ගන්න තියෙන්නේ අර ප්‍රතිපත්තියට නැඹුරු කරලයි. දුරක්ඛාත ධර්මයේ නැති සන්දිට්ඨික ගුණය මෙන්න මේ ස්වාක්ඛාත ධර්මයේ තිබෙනවා. අන්න ඒක නිසා ඒකට ස්වාක්ඛාත ධර්මයේ කියලා කියන්නේ. දුරක්ඛාත ධර්මයේ ප්‍රතිඵල දැකිය හැක්කේ නැහැ. දකින්න බෑ. සමහර විට ඒක පරලෝකදී දකින්න පුළුවන් වන්නේ සම්ප්‍රායික වශයෙන්. මේ ස්වාක්ඛාත ධර්මයේ ප්‍රතිඵල සන්දිට්ඨිකයි. මෙලොවම අස්පනා පිට මේ දෙපිටු දෙමියෙහිම දැකිය හැකි නිසා. අන්න ඒක නිසා එතකොට මේ ස්වාක්ඛාත කියන පදය අර සන්දිට්ඨික පදයත් එක්ක සම්බන්ධ කරලා අපි තේරුම් ගත යුත්තේ. මේ සම්දිට්ඨික කියන වචනේ අප ටිකක් සවිස්තරව විස්තර දක්වලා තියෙනවා අර කලින් දේශනාවකදී සීහසේනාපති පිළිබඳ කථාන්තරයක් ආශ්‍රයෙන්. කොටිම කියන මේ දැන් මේ අවස්ථාවේ අපි කෙටියෙන් සඳහන් කරතොත් මේ සම්දිත්තික වචනයෙන් හැඟෙන්නේ අර දිට්ටු දැමීම මෙලව දීම දැන් දැන්ම ප්‍රතිඵල දැකිය හැකි ස්වභාවයක් සම්දිත්තික දිත්තේ ධම්මේ කියන අදහසයි ධර්මයේ බොහෝ තැන්වල නිවන ගැන සඳහන් වෙනකොට දිත්තේ ධම්මේ සයන් අභිඤ්ඤා සච්චිකත්ව ආදී වශයෙන් දක්වන්නේ මේ සම්දිත්තික ගුණය මතු කර දීමටයි එතකොට සම්ප්‍රායික වශයෙන් පරිලෝක දිනව මෙලව දීම දිට්ටු දැමීම දීම දැන් දැන්ම ප්‍රතිඵල දැකිය හැකි නිසා මේ ධර්මයේ ස්වාක්ඛාතයි ඊළඟට මෙන්න මේ සම්දිත්තික පදයට සපදේ අකාලික පදයට යා කරගත හැකි මේ ධර්මයේ සම්දිත්තික නිසාම දිට්ටු දැමීම ප්‍රතිඵල දැකිය හැකි නිසාම ඒක අකාලික නොවේ අකාලිකයි කල්යවා ඒ ප්‍රතිඵල එනකම් බලාපොරොත්තුව සිටිය යුතු නැහැ අප මුල් දේශනා වලින් පොඩි උපමාවක් වගේ දැක්ුවා නිදර්ශන වශයෙන් මතක තබා ගන්න පහසු වෙන උපමාවක් දැක්ුවා අර මේ කාර්යයේ විභාගයකට පිළිතුරු ලියලා ප්‍රතිඵල එනකම් සකසිතව යම්කිසි කාල පරතරයක් ගෙවන්න වගේ දෙයක් නොවේ මේ නිර්වාණ විභාගයට පිළිතුරු ලියනවත් එක්කම ප්‍රතිඵලත් එතන සහතිකයක් එතන ඔන්න ඔය විදිහේ අර සම්දිට්ඨික බව නිසාම අකාලික ගුණයකුත් මේකේ තිබෙනවා කල් නොයවා විපාක දෙන ස්වභාවයක් නමුත් අවාසනාවකට වගේ මේ අකාලික කියන පදේටත් අටුවා යුගයේදී නොයෙකුත් විදිහේ ආගන්තුක අර්ථ ඇඳෙන්න පටන් ගත්තා. මේ අකාලික කියන පදේ සදාකාලික කියලා තෝරන්න පටන් ගත්තා. කිසිසේත් මේ සූත්‍රවල අකාලික යන පදේ සදාකාලික කියලා ගන්න බෑ. ඒක හොඳට පැහැදිලි වෙනවා. දැන් ඔන්න සංයුක්ත නිකායේ දේවතා සංයුක්තියේ සමිද්දි සූත්‍රයේ මේ සමිද්දි ස්වාමීන් වහන්සේ දවසක් තපෝදාරාමේ පෙන් පහසු වෙලා එලිමහනේ ඒ ශරීරයේ ඒ ඉරාවුවෙන් බේලමින් සිටින අවස්ථාවේ එක්තරා දේවතාවෙක් මේ භද්‍ර යෞවන වියේ සිටීමේ සමිද්දි ස්වාමීන් වහන්සේගේ ශරීර ස්වභාව දැකලා ධර්මානුකූල නොවන විදිහ අනුශාසනාවක් කළා මෙන්න මේ විදිහට බුද්ධ භික්ඛු මානුෂකේ කාමේ මා සම්දිට්ඨිකං හිත්වා කාලිකං අනුධාවි මහණ මේ මිනිසෙන්ට ඇති කාම සම්පත් අනුභව කරන්න මේ සම්දිට්ඨික දේ ඇතහැරලා කාලිකයේ ඔසෙදුවන්න එපා මේ දිට්ඨ ධම්මික වශයෙන් මේ ජීවිතයේදීම ලබන්න පුළුවන් දේ ඇතහැරලා මේ කාලික කල් ගියාට පස්සේ පරලෝකදී ලබන්න පුළුවන් දේ ගැන උත්සාහ කරන්න එපයි කියන එකයි ඒ අභියෝගයේ අදහස එතකොට මේ සමිද්ද ස්වාමීන් වහන්සේ ඊට දෙන පිළිතුර නොක්වහං ආවසෝ සම්දිට්ඨිකං හිත්වා කාලිකං අනුධාවි අනුධාවාමි කාලිකං ච ක්වාහං වික්කවේ ක්වාහං ආවසෝ හිත්වා සම්දිට්ඨිකං අනුධාවා කාලිකා හි කාම අවුත්තා භගවතා බහු දුක්ඛා බහු පායාසා ආදීනෝ එත් භීයෝ සම්දිට්ඨිකෝ අයං ධම්මෝ අකාලිකෝ එහි පස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූ මේ ප්‍රකාශ කළේ සමිද්දි ස්වාමීන් වහන්සේ අර දේවතාවට පිළිතුරු දෙනවා අවෙත්නි මම සම්දිට්ඨික ඇතහැරලා කාලිකයේ ඔස්සේ දුවනවා නොවේ කාලිකය ඇතහැරලා සම්දිට්ඨිකයේ ඔස්සේ දුවනවා මේ කාමයන් පංචකාම සම්පත්තිය මේ කාමයන් බුදුරජාන් වහන්සේ ප්‍රකාශ කළ තිබෙන්නේ කාලික හැටියට බහු දුක් බොහෝ දුක් උපායාස ආදීනව ගෙන දෙන්න දීර්ඝ කාලයක් තිස්සේ විපාක ගෙන දෙන විදිය දෙයක් හැටියටයි මේ බුදුරජාන් වහන්සේ මේ කාමයන් පිළිබඳව ප්‍රකාශ කළ තිබෙන්නේ ඒක එහෙම නමුත් මේ ධර්මය සම්දිට්ඨිකයි අකාලිකයි ඒහි පස්සිකයි ඕපනායිකයි පච්චත්තං වීත්තබ්බ විඤ්ඤු කිනොන්නෝගුණ සමුදායෙන් යුක්තයි කියලා. දැන් එතකොට ඒ අනුව අපට පේනවා අර සම්දිට්ඨික කියන පදයත් අකාලික කියන පදයත් එකිනෙකට සමීපාර්ථවත්. ඒක නිසා තමයි අර සම්දිට්ඨිකං හිත්වා කාලිකං කියන මේ වචන දක්වලා තියෙන්නේ එතන. පරලෝකදී ලැබෙනවා නම් ඒක කාලිකයි. කලක් ගිහිල්ලා ඒක ලැබෙන්නත් පුළුවන් නොලැබෙන්නත් පුළුවන්. ඒක Tamanට දකින්නටත් පුළුවන් දකින්නවද කියලා ඒක ප්‍රත්‍යක්ෂ වශයෙන් කියන්න බෑ. නමුත් අර සම්දිට්ඨික නම් දිත්තේව ධම්මේ නම් ඒක වෙන සැකයක් නෑ. ඒකට ආයි කාලපරතරයක් නෑ. ඒක කාලපරතරයක් නෑ එතන. අකාලික. ඊළඟට මේ අකාලික කියන පදේ ඒහිපස්සික පදයටත් සම්බන්ධයි. කල නොයවා ප්‍රතිඵල දැකිය හැකි නම් එතන තිබෙන්නේ එතන එව බලව කියලා කියන්න පුළුවන් සමත් පුළුවන්කමක් තිබෙනවා කැඳවීමක් අභියෝගයක් කරන්න පුළුවන් එව බලව කියලා පරලෝව ගිහිල්ලා කාලෙකට පස්සේ දකින්න තියෙනවනම් ඒකට කියන්නේ මෙන්න යව බලව කියලා ගිහිල්ලා බලාගන්නේ කියලා සම්ප්‍රායික නම් කාලික නම් කියන්නේ මෙන්න ගිහිල්ලා බලාගන්න කියලා සම්තිටික අකාලික නිසාම එව බලව කියන්න පුළුවන් මේ එව බලව කියන්නේ බුදුරජාණන් වහන්සේ නොවේ ධර්මයමයි ඒක නිසා ඒක ධර්මයේම ගුණයක් හැටියට දක්වලා තියෙනවා. ඒ හිපස්සික ගුණය ධර්මයටම අදාළ දෙයක්, ධර්මයටම ආවේනික වූ දෙයක්. මේ ධර්මයේ එක්තරා කැඳවීමක් කරනවා, අභියෝගයක් කරනවා. එන්න බලන්න කියලා. ඒ කැඳවීම, ඒ අභියෝගය පිළිගන්නා, පිළිගත් ඒ නුවණැත්තන් විසින් එදත් අදත් කවදත් ඒ ධර්මයේ ප්‍රත්‍යක්ෂ වශයෙන් දැනගත හැකි නිසා තමයි අවසාන වශයෙන් කියවෙන්නේ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝ. තම නුවණැත්තන් විසින් තම තමන්ටම මේ ධර්මය ප්‍රත්‍යක්ෂ කරගත හැකි වෙන්නේ අන්න අර එව බලව කියන ගුණය මේ ධර්මයේ තිබෙන නිසා. ওই විදිහට බලනකොට අපට පේනවා මේ ධර්මයේ ගුණ හයම. ආශ්‍රයෙන් අපිට මේ අර්ධර්මයේ ඕපනායක ගුණය තව දුරටත් අපට පැහැදිලි වෙනවා. තතහතතා විහරන්තං තතත්තාය උපනිස්සති. ඒ ආකාරයට විහරණය ඒ වෙසෙන්නකු ඒ තත්වයටම පමුණුවාලන ස්වභාවය මේ ධර්මය තුළ තිබෙනවා. බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ මේ දේශනා කළ ධර්මය හැටියට මේ අභිඥාවෙන් දැන දේශනා කළ ධර්මය හැටියට සමහර අවස්ථාවල් වල දක්වන්නේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයමයි. විශේෂයෙන්ම මහා පරිනිර්වාණ සූත්‍රයේදී බුදුරජාන් වහන්සේ සංඝයා වහන්සේලාමතල ප්‍රකාශ කරනවා තස්මාදිහ භික්ඛවේ යේතේ මය ධම්මා අභිඥා දේසිතා තේවෝ සාදුකං උග්ගහෙත්වා ආසේවිතබ්බා භාවේතබ්බා බහුලීකාතබ්බා යතේතං බ්‍රහ්මචර්යං අද්දනියං අස චිරට්ඨිතිකං තදස්ස බහුජන හිතාය බහුජන සුඛාය ලෝකානුකම්පාය අත්ථාය හිතාය සුඛාය දේව මනුස්සාන. කතමේච තේ භික්ඛවේ මය ධම්මා අභිඥා දේසිතා යතීතං චත්තාරෝ සතිපට්ඨානා චත්තාරෝ සම්මප්පදානා චත්තාරෝ ඉද්ධිපාදා පංචේන්ද්‍රයානි පංච බලානි සත්ත බොජ්ජංගා අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ. තස්මාති එබැවින් මහණෙනි, මා විසින් අභිඥාවෙන් දැන දේශනා කරන ලද යම් ධර්මය වෙද්ද ඒවා නුඹලා විසින් මැනවින් ඉගෙන මැනවින් පුරුදු පුහුණු කටයුතුයි සේවනය කළ යුතුයි. යම් මේ එසේ සේවනය කිරීමෙන් එසේ පුරුදු කිරීමෙන් මේ ශාසන බ්‍රහ්මචර්යාව දීර්ඝ කාලයක් පවතිනු ඇත. එයම බොහෝ දිනාට හිතසුව පිණිස, දෙව් මිනිසුන්ගේ හිතසුව පිණිස වන්නේය. මා විසින් එසේ අභිඥාවෙන් දැන දේශනා කරන ලද ධර්මය කවරහුද? සතර සතිපට්ඨාන ධර්මයන්, සතර ඉද්ධිපාද, සතර සම්මප්පදාන, සතර ඉද්ධිපාද, පංච ඉන්ද්‍රිය, පංච බල, සත්ව බොජ්ජංග, ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන මෙන්න මේ ධර්මයන්. මෙන්න මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම තුලිනුත් අපට අර ධර්මයේ ඕපනායක ගුණය, අර එකිනෙකට සම්බන්ධ වී තිබෙන, අර සාපේක්ෂිකව ප්‍රායෝගිකව ගැළපී තිබෙන ඒ සම්බන්ධතාව අපට මතු කරගන්න පුළුවනි. මතු කරගත යුතුවත් තිබෙනවා. මක් නිසාද මේ ඒ තරම්ම මේ ඇත්ත වශයෙන් සාමාන්‍යයෙන් මේ කාලයේ ධර්මය හැඳින්වීමේදී එය පරියප්තියට මුල් තැන දීලා ඒ ධර්මය හඳුන්වන්නේ එක්කෝ යම් කිසි ග්‍රන්ථ සමූහයක් වශයෙන්. දැන් මෙතෙන්දි බුදුරජාණන් වහන්සේ විශේෂයෙන් මහා පරිනිර්වාණ සූත්‍රයේ තියතරන් ඒ තීරණාත්මකයේ වැදගත් අවස්ථාවකදී බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්මය හැඳින්වීමේ ප්‍රායෝගික දෘෂ්ටි කෝණයකින් ප්‍රතිපත්තියට මුල් තැන දීලා. ඒක නිසා තමයි මේක හරියට අර උපකරණ මල්ලක් මේ සංඝයාට බාරණ කරලා යන්න වගේ. මේ සත්‍තිස් බෝධිපාක්ෂික මේ බෝධිපාක්ෂික ධර්ම 37ම එක්තරා විදිහක උපකරණ මල්ලක් හැටියට හඳුන්වන්න පුළුවන්. මලු හතක් ඇත්ත වශයෙන් උපකරණ මලු හතකින් යුක්ත ඒ ධර්ම 37. මේ උපකරණ මලුත් එකිනෙක ඉතාමත්ම ක්‍රමානුකූලව සමතාවකින් යුතුව සකස් වෙලා තිබෙනවා, ගොනු වෙලා තිබෙනවා. අපි දැන් ඒව මතු කරගන්න බලමු. පළමුවෙන්ම දක්වලා තිබෙන්නේ මේ සතර සතිපට්ඨාන එක ආවට ගියාට නෙවෙයි යම්කිසි ක්‍රමානුකූලත්වයක් නිසායි. ඒකට මුල් තැනක් හිමි විය යුතු නිසා වෙන්න ඕන. චත්තාරෝ සතිපට්ඨාන. මේ සතිපට්ඨාන කියන වචනය උගතුන් නොයෙකුත් ආකාරයට විග්‍රහ කරනවා. විශේෂයෙන්ම සතිපට්ඨානය ගැන උනන්දුවක් ඇති මේ කාලේ ඔය පට්ඨාන කියන වචනයට සම්බන්ධ කළත් උපට්ඨාන කියන වචනයටත් සම්බන්ධ කළා. අත්ත වශයෙන් මේ ගන්න ගත යුත්තේ මෙතන පට්ඨාන කියන එකයි සතිය පිහිටුවීම කියන අදහසයි. සතිය පිහිටුවීමේ ප්‍රතිඵලය තමයි උපට්ඨිත සති බව, එළඹ සිටි සිහිය ඇති බව. ඒක නිසා තමයි අර ඒ අන්දමින් සතිපට්ඨානය පුරුදු කළ තැනැත්තා පිළිබඳව කියන්නේ කියවෙන්නේ උපට්ඨිත සති, උපට්ඨිත සති සයන් ධම්මෝ ආදී වශයෙන්. එතකොට ඊළඟට මේ සතිපට්ඨානයේ තිබෙන ධර්ම හතර මේවා එක්තරා ක්‍රමානුකූලත්වයක් තිබෙනවා. කායානුපස්සන, වේදනානුපස්සන, චිත්තානුපස්සන, ධම්මානුපස්සන. ඕලාරික අරමුණෙන් පටන්ගෙන ක්‍රමක්‍රමයෙන් සියුම් අරමුණෙහි සතිය පිහිටුවීමට අභ්‍යාසයක් ලබා දෙනවා. කය අරමුණු කර ගැනීම ඉතාම පහසුයි. ඒ කය අරමුණු කරගෙන ඒ සිහිය පිහිටුවන අවස්ථා පිහිටුවීමේ ප්‍රතිඵලය කුමක්ද? වේදනාව පිළිබඳ වැඩි අවබෝධයක් ඒ වඩාත් හොඳට වැටහෙන්න පටන් ගන්නවා. ඊළඟට වේදනාවත් අරමුණු වෙනවා. මේ එක්තරා ක්‍රමානුකූලව දැක්වීමටයි මේවා හරියට අර එක සතියක් මේක ආයනුපස්සනාවට ඊළඟ සතිය වේදනානුපස්සනාව කියලා ඒ විදිහේ ක්‍රමානුකූලත්වයක් නොවේ මෙතන දක්වන්නේ. මේවා ධර්මතා වශයෙන් සම්බන්ධ විල තියෙන ආකාරය පෙන්වීමටයි මේ විග්‍රහය කරන්නේ. එතකොට ඒ කායානුපස්සනාව තුලින් කායානුපස්සනාවේ ඒ සිත පුරුදු කර පුද්ගලයාට වේදනාවන් වඩාත් හොඳින් ප්‍රකට වෙන්න පටන් ගන්නවා. සැප වේදනා, දුක් වේදනා පමණක් නෙවෙයි, ඒ අදුක්ඛම සුඛ වශයෙන් තිබෙන මධ්‍යස්ථ වේදනාව සාමාන්‍යයෙන් ඒවා නුවරට හසු වන්නේ නැති දේවලුත් අරමුණු කර ගන්නට පුළුවන් වෙනවා. ඒ පමණක් නෙවෙයි, ඒවා සාමිස නිරාමිස වශයෙන් ඒවායි ප්‍රභේද වශයෙන් හඳුන්වා ගන්න පුළුවන් වෙනවා. ඒ සාමිස වශයෙන් නිරාමිස වශයෙන් නැති වෙන වේදනා ඔය විදිහට අපිට පේන අර වේදනානුපස්සනාව ටිකක් අරිට වඩා සියුම්. ඊළඟට වේදනානුපස්සනාවෙන් ඊළඟට චිත්තානුපස්සනාවට යනකොට එතන තියෙන්නේ හරියට අර වේදනාව අනුව අර සිතේ ඇති වෙන හරියට සංඥායලි ක්‍රියාත්මක වෙන අවස්ථාව වගේ. සරාගං සදෝසං සමෝහං වීතරාගං වීත දෝසං වීත මෝහං ආදී වශයෙන් ඔය සිතේ ඒ එක් එක් ඒ රාග ආදී ක්ලේශ සිතිවිලි අනුව ඒවා ඇති නැති බව අනුව ඇතිවන යම් කිසි විචිත්‍ර සංඥායලි දැකීමක් වගේ එතන චිත්තානුපස්සනාවේ දිහමු වෙන්නේ. ඊළඟට එිනුත් ටිකක් ඈතට යනකොට ඔන්න ධම්මානුපස්සනාව. අර සංඥායලි වලට යටින් තිබෙන යතුරු පෝරු වල ක්‍රියාකාරීත්වය දැකීම වගේ හරියට මේවා මේ ක්ලේශ ධර්ම එහෙම නැත්නම් හොඳ ඒ කුසල් ධර්ම ආදී මේවා සිතේ ඇති වෙන ආකාරය, ඒවා ඇති වෙන අවස්ථාව, ඒවා නැති අවස්ථාව, ඇති අවස්ථාව, ඇති වෙන ආකාරයේ නැති වෙන ආකාරයේ වැඩෙන ආකාරයේ ප්‍රහීන වෙන ආකාරයේ ওই විදිහට ඒවා පිළිබඳව අර ගැඹුරින් ධම්මානුපස්සනා කොටසේදී ඒ වැටෙන්න පටන් ගන්නවා. ඒකම ඒ සතියට ආරමුණු කර ගන්නවා. එතකොට අපි බලමු මේ සතර සතිපට්ඨානයත් සතර සම්මප්පාදානයත් අතරත් යම් කිසි සම්බන්ධතාවක් තිබෙනවද කියලා. දැන් අර ධම්මානුපස්සනා කොටසේ තිබෙන ඒ ඊට අයිති පර්වයන් ඊට අයිති විශේෂ ඡේද අතුරින් අපි ගලමු නිදසුණක් වශයෙන් නීවරණ පබ්බේ. නීවරණ පිළිබඳව කියවෙන තැන එතන කියවෙනවා නීවරණ ගැන, නීවරණවල ඇති වෙන ආකාරය නැති වෙන ආකාරය ගැන කියන අවස්ථාවේ. යථාච අනුප්පන්නස කාමච්ඡන්දස උප්පාදෝ හෝති සංච පජානාති. යථාච උප්පන්නස කාමච්ඡන්දස පහණං හෝති සංච පජානාති කියලා. ඒ කියන්නේ නූපන්නා වූ කාමච්ඡන්දය යම් ආකාරයකට උපදීද එයද දැනගනි. ප්‍රකාශකල පාඨ දෙක, ඒ නීවරණ පබ්බේ තියෙන ඒ පාඨ දෙක අපිට පුළුවන් සංසන්දනය කරන්න. අර සතර සම්මප්පාදාන අතුරෙන් ඒ මුල් දෙකට, මුල් අසම්මප්පාදාන වශයෙන් දක්වන මුල් කාරණා දෙකට දැන් ඒවා සතර සම්මප්පාදානයන් දැක්වීමේදී පරමයෙන් ප්‍රකාශ කරන්නේ අනුප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං අනුප්පාදාය ඡන්දං ජනේති වායමති විරියං ආරපති චිත්තං පග්ගන්හාති පදහති. උප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං පහනාය ඡන්දං ජනේති වායමති විරියං ආරපති චිත්තං පග්ගන්හාති පදහති. ඔය ක්ලේශ පක්ෂයේ වෙන ඒ අකුසල ධර්ම ඒ නූපන්නා වූ පාපක අකුසල ධර්ම නූපදීම සඳහා ඡන්දයක් ඇති කරගන්නවා, කැමැත්තක් ඕනෑකමක් ඇති කරගන්නවා, වෑයමක් දරනවා, ඡන්දං ජනේති වායමති විරියං ආරභති වීරියක් අරඹනවා, චිත්තං පග්ගන්නාති සිත දැඩි කරගන්නවා, පදහති උත්කෘෂ්ඨ ප්‍රයත්නයක් දරනවා. ඒ විදිහට මේ ඡන්දං ජනේති ආදී ඒ පාඨය ඒ හතරටම පොදුයි. එතකොට මුලින් දක්වන්නේ අර නූපන් අකුසල් නූපන් පාපක අකුසල ධර්ම නූපදීම පිණිසත්, උපන් පාපක අකුසල ධර්ම ප්‍රහාණය පිණිසත් ඒ ඡන්දයක් යම්කිසි උත්සාහයක් ප්‍රයත්නයක් ව්‍යායාමයක් දරනවා කියන එකයි කියවෙන්නේ. මෙන්න මේක පෙනෙනවා, මේක සම්බන්ධයි අර නීවරණ පිළිබඳව අවබෝධයට. සතිපට්ඨානේ නම් තියෙන්නේ ඒව ඇති වෙන ආකාරය, ඒව නැති වෙන ආකාරය තීරුම් ගනි කියන එක විතරයි. පජානාති කියන වචනේ එතන කියවෙන්නේ. නමුත් මෙතන එක්තරා සමානත්වයක් දකින්න පුළුවනි. ඒක අර සම්මප්පාදානයට සුදු දෙන ආකාරය. සම්මප්පාදානවලට මේවා ඉබේ සිදුවෙන දේවල් නොවේ. මේ ධම්මානුපස්සනාවේ සතිපට්ඨානයේ මේවා මේ විදිහට දක්වලා තිබුණාට මොකද? එයින් හිතන්න නරකයි මේ කාමච්ඡන්දාදී ඔහේ ඇති වෙනවා ඉබේ ඇති වෙනවා කියලා. සතිපට්ඨාන අවස්ථාවේදී කරන්නේ ඒව ඇති වෙන ආකාරය. ඒ ධර්ම ඒව අර සතියෙන් ඉඳගෙන බලාගෙන ඉන්නවා. නමුත් එතනින් වැඩි ඉවර නැහැ. දැන් එතකොට අපි අර පළමුවෙන්ම මේ මේ සම්මප්පාදාන කොටසට සම්බන්ධ කිරීම සඳහා අර මුලින් දෙක එතකොට අපිට එකතු කරන්න පුළුවන් සම්බන්ධ සංසඳන්න පුළුවන් නීවරණ පබ්බේ තිබෙන ඒ ඒ කාමච්ඡන්ද පිළිබඳ කාරණයට. ඊළඟට අනිත් දේ ගැන අපි හිතලා බලමු. අනිත් සම්මප්පාදානයේ ඊළඟට කියවෙන දෙකත් එක්ක සම්බන්ධ කරන්න ඔන්න කොටස අනුප්පන්නස්ස සති සම්බොජ්ජංගස්ස උප්පාදෝ හෝති සංචපජානාති යථාච උප්පන්නස්ස සති සම්බොජ්ජංගස්ස භාවනා පාරිපූරි හෝති සංචපජානාති. නූපන්නා වූ සති සම්බොජ්ජංගයාගේ ඉපදීම යම් ආකාරයකට වේද ඒද දැනගනි. උපන්නා වූ සති සම්බොජ්ජංගයා භාවනා වශයෙන් පරිපූර්ණත්වයට යන ආකාරය යම් ආකාරයකට වේද ඒද දැනගනි. මෙන්න මේ දෙක සම්බන්ධ කරන්න පුළුවනි අර සම්මප්පාදාන හතරෙන් අග දෙකට. එතන කියවෙන්නේ උපන්නානම් කුසලානම් ධම්මානම් උපන්නානම් අනුප්පන්නානම් කුසලානම් ධම්මානම් උපාදාය ඡන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පදන්නාති පදහති. උපන්නානම් කුසලානම් ධම්මානම් උපන්නානම් පාපකානම් උපන්නානම් කුසලානම් ධම්මානම් උපාදාය උපන්නාන කුසලාන ධම්මානං ධිතියා අසම්මෝසාය දීයෝ භාවය භාවනාය වේපුල්ලාය භාවනාය පාරිපූර්ණියා ඡන්දං ජනිති වායමති විරියං ආරභ චිත්තං පග්ගණ්ණාති පදහත්. ඒ කුසල් පක්ෂයේ පිළිබඳව කෙරෙන සම්මප්පාදානයයි අද දෙකෙන් කියවෙන්නේ. දැන් මේ කාරණේ අප වැඩියත් මතු කරගත්තේ දැන් මේ කාලේ විශේෂයෙන්ම සතිපට්ඨානය ගැන විවිධ මතාන්තර ඇති වෙන කාලේ සාමාන්‍ය මතයක් දැක්වෙනවා මෙනෙහි කිරීමෙන් සියල්ලම සම්පූර්ණ වෙයි කියලා. මෙනෙහි කිරීම මාත්‍රයෙන් සියල්ල සම්පූර්ණයි කියන හැඟීමකුත් සමහර කෙනෙක් තුළ තියෙනවා. ඒකට හේතුව අර බොජ්ජංග 37න් මේ සතිපට්ඨානය වෙන් කරගෙන ඒකෙම විශේෂඥ වීමට උත්සාහ දැරීමක් වෙන්න පුළුවනි. නමුත් මේවා එකිනෙකට සම්බන්ධතාවක් තිබෙනවා. මේ බොජ්ජංග තුලින් බොජ්ජංග මල්ල මේ සතිපට්ඨාන මල්ල තුලින් මේ මතුවෙනවා මෙන්න මේ සම්මප්පාදාන මල්ල. ඒක නිසා තමයි අර මෙනෙහි කිරීම මාත්‍රයෙන් නවතින්නේ නැතිව ඒ මෙනෙහි කිරීම ඇත්ත වශයෙන්ම අර සම්මප්පාදානයට මූලික පදනමක්. යම්කිසි දැන් ඔය යන්ත්‍රයක වුණත් ක්‍රියා යම්කිසි තැනක් තද කිරීමක් ගුරුල් කිරීමක් අවශ්‍ය නම් ඉස්සෙල්ල ඒක වටහා ගන්න ඕනේ. ඒකට ඒක යම් ඒක පිළිබඳ යම්කිසි අවබෝධයක් ලබා ගන්න ඕනේ සතියෙන්. මේක මේ විදිහටයි දැන් තියෙන්නේ. ඒක මෙන්න මේ විදිහට හරි ගස්සන්න ඕනේ කියලා. අන්න ඒක නිසා තමයි අර සතිය පිහිටුවීමේදී අරට අමුතුවෙන් උත්සාහයක් ගැන කියවෙන්නේ නැහැ. නමුත් ඒ අවබෝධය මත පිහිටලා ඊළඟට අර සතර සම්මප්පාදානෙන් අකුසල දේවල් අකුසල පක්ෂයේ වෙන කාමච්ඡන්ද ආදී දේවල් නම් ඒකට නිසි සම්මප්පාදානයක් ඒ පැත්තෙන් යොදනවා. කුසල් පක්ෂයේ වෙන සම්බුද්ධංග ආදියක් නම් ඒකට නිසි උත්සාහයක් ප්‍රයත්නයක් අර සංඥා එළි වලට යටින් තිබෙන යතුරු පෝරුව වල ක්‍රියාකාරීත්වය දැකීම වගේ හරියට මේවා මේ ක්ලේශ ධර්ම එහෙම නැත්නම් හොඳ ඒ කුසල් ධර්ම ආදී මේවා සිතේ ඇති වෙන ආකාරය ඒවා ඇති වෙන අවස්ථාව ඒවා නැති අවස්ථාව ඇති අවස්ථාව ඇති වෙන ආකාරය නැති වෙන ආකාරය වැඩෙන ආකාරය ප්‍රහීණ වෙන ආකාරය ওই විදිහට ඒවා පිළිබඳව අර ගැඹුරින් ධම්මානුපස්සනා කොටසේදී ඒ වැටෙන්න පටන් ගන්නවා. ඒකම ඒ සතියට ආරමුණු කර ගන්නවා. එතකොට අපි බලමු මේ සතර සතිපට්ඨානයත් සතර සම්මප්පාදානයත් අතරත් යම් කිසි සම්බන්ධතාවක් තිබෙනවද කියලා දේශනා කරන කෙනෙක් කියලා ප්‍රකාශ කරනවා. එහෙමනම් එක වචනෙන් කියන්න පුළුවන් එකට ඇයි මෙච්චර වචන ගොඩක් යෙදුවේ? මේ වචන තුල එක්තරා තිබෙනවා ක්‍රමානුකූලත්වයක්. ආරෝහණ ක්‍රමයට කෙනෙකු යොදන වීර්යයේ ප්‍රයත්නයේ අවස්ථා කීපයක් මේ පද සමූහයේ දකින්න පුළුවන්. ඡන්දං ජනේති කැමැත්තක් ඕනෑකමක් ඇති කරගන්නවා. වායමති වෑයමක් දරනවා. විරියං ආරභති වීර්යක් අරඹනවා. චිත්තම් පග්ගණ්ණාති සිත දැඩි කරගන්නවා. පදහති ප්‍රධාන උත්කෘෂ්ඨ වීර්යක් ප්‍රකර්ෂ වීර්යක් දරනවා. ප්‍රකර්ෂ ප්‍රයත්නයක් දරනවා. කියලා මේ පද සමූහයේ තිබෙනවා එක්තරා ප්‍රමාණිකූලව වැඩෙන ස්වභාවයක්. එතකොට අර සතර සම්මාප්පදාණයේ පුරුදුගෙන පුද්ගලයා මෙන්න මේ අවස්ථාවල් පිළිබඳ කල්යාමිති විශේෂඥ තත්වයටපත් වෙනවා. ඒකයි අපිට මේ ඉද්ධිපාද තුලින් ඉද්ධිපාද වශයෙන් දක්වන කොටසේ අර සතර සම්මාප්පදාණයෙන්ම ප්‍රතිඵලයක් හැටියට දක්වන්න පුළුවන්. අපි මේ කාරණේ වඩාත් මේ ප්‍රායෝගික ධර්මයේ ප්‍රායෝගික පැක්ෂයට නැඹුරු වෙමින් මේ දේශනා කරන නිසා අපි උපමාවක් ගනිමු. අනිත් තැන්වල කළා වගේ. වැඩි දෙයක් නෙමෙයි ගල් කුලක්. ලොකු ගලක්. මේ ගල් කුල පෙරලන්න අපට හිතුනහම පළමුවෙන්ම අපි මේක අපේ අවශ්‍යතාවක් නිසා මේක මෙතන තියෙන එක හරි නෑ මේක අපි එහාට පෙරලන්න ඕන කියලා ඡන්දයක් ඇති කරගන්නවා. ඕනෑකමක් කැමැත්තක් ඇති කරගන්නවා. නමුත් මේ ඡන්දයක් ඇති වුණු පමණින් ඕනෑකමක් ඇති වුණු පමණින් ගල එහාට පෙරලෙන්නේ නෑ. ඒක නිසා ඊළඟට වෑයමක් දරන්නටත් වෙනවා. මේකට අර යකඩේණිය ආදියක් එහෙම නැත්නම් යම් කිසි ඔය දී දඬු ආදියක් කිට්ටු කරගෙන මේ ගල යටට දාලා මේක ටිකක් හොල්ලන්න ඕන. ගල හෙල්ලුන්නේ නැතත් උර හිසවත් හොල්ලලා යම් කිසි වෑයමක් කරන්න ඕන. ඔන්න වෑයමක් දරනවා. ඊළඟට මේක දැන් ඉතින් ඔසවන්නත් පුළුවන් ටිකක් හෙල්ලෙන බවක් පේනවා. මේක ඔසවන්න පටන් ගත්තා. ඔන්න වීරියන් ආරභති. ඔන්න දත් මිටිකා ගන්න අවස්ථාව. වීරියක් ආරම්භනවා. මේක දැන් පෙරලන්නයි උත්සාහය. එහෙම පෙරලාගෙන ඈතට ටිකක් ඈතට තල්ලු කරගෙන යනකොට ඔන්න අවදානම් අවස්ථාවකුත් එනවා. මේක මේ පැත්තට පෙරලුනොත් මාව යට වෙනවා. එහාට පෙරලන්නත් බැරි වෙන්නත් පුළුවන්. ඔන්න එතකොට වායමති වීරියන් ආරභති ඊළාට චිත්තම්පක් ගන්නවා. අදිෂ්ඨාන ශක්තිය දෙන්දි පෙරටු කර ගන්නවා. නෑ මම මේක පෙරලලාමයි නවතින්නේ. අන්න ඒ අවස්ථාව තමයි අර දිව යටි තල්ලි හප්පව ගන්න අවස්ථාව. චිත්තම්පක් ගන්නවා. සිත දැඩි කර ගන්නවා. ඊළඟට එහෙම සිත දැඩි කරගෙන ඊළඟට ඔන්න අවසාන ප්‍රයත්නය මේක කොහොම හරි යහටම කරලන්න. ඒ කරන අර කාය ජීවිත නිරපේක්ෂක ප්‍රයත්නයක් ඒක. අර චතුරංග සමන්නාගත වීරිය කියලා කියන විදිහට කාමන්තෝචන ආරුජ අට්ටිච අවසිස ශරීරයේ උපසසතු මංස ලෝහිතං යන්තං කුරිස තාමින පුරුෂ වීරියන පුරුෂ පරක්කමින පත්තබ්බං නැතං අපාපු නිස්සාව විජාස සන්තානං පවිසති කියලා ප්‍රකාශ කළ ආකාරයට ඒ සම්නහර ඇට තිබීවා මස්ලේ වියදී ඒවා පුරුෂත්ථාමයෙන් පුරුෂ වීරියෙන් පුරුෂ පරාක්‍රමයෙන් යමක් කළ යුතුද ඒ නොකර වීරියේ තැබීමක් නොවන්නේ කියලා කියන ආකාරයට උත්කෘෂ්ඨ ප්‍රයත්නයක් යොදනවා. ඒ අවස්ථාවේ තමයි අන්නර දිග හුස්මක් ගන්න. අවසාන හුස්ම වුණට සෑහෙන පමණ දිග හුස්මක් අරගෙන අර ගල් කුල එහාට පෙරල දානවා. එතකොට ඒක මේ සාමාන්‍ය ලෞකික සිද්ධියක් ආශ්‍රයෙන් අපි උපමාව ගත්තේ. නමුත් මේකට මේ වෙනස තියෙන්නේ අර ගල් කුල වෙනුවට මේ දුක්ඛඳ කියලා වෙන් කරගන්න මේකට එකතු කරගන්න එකයි. එතකොට ඒ උපමාව ධර්මානුකූල වෙනවා. මේ මහා දුක්ඛඳ මේ මහා දුක්ඛඳ පෙරලන්න ගන්න උත්සාහයයි මේ ඡන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තම්පක් ගන්න අතිපදහති කියන්නේ. ඔය විදිහට ගත්තාම අපිට පේනවා අර දැන් ඡන්දෙ දැන් ඉද්ධිපාද හතර මොනවද? ඡන්ද, විරිය, චිත්ත, විමංශා. වචන වශයෙන්ුත් මෙතන පේනවා අර සම්මප්පදාණයට නෑකමක් අර ඡන්දං ඡන්ද ඉද්ධිපාදේ. අර ඡන්දං ජනේති කියලා කියාපු එකම තමයි. ඊළඟට විරිය චිත් ඉද්ධිපාදේ පේනවා වචන වශයෙන්ුත් සමානත්වයක්. කොටිම කියනවා වායමති විරියති කියන වචන දෙක මේකට සම්බන්ධ කරන්න පුළුවන්. නමුත් වාචාර්ථ වශයෙන් බැලුවාම කෙලින්ම බැලුවාම විරියං ආරභති කියන එක පේනවා අර විරිය ඉද්ධිපාදිය තුල තිබෙනවා. අර චිත්තම් පක් ගන්නාති කියාපු එකට අර අදිෂ්ඨාන ශක්තිය හඟවන පදයක් තමයි අර චිත්ත ඉද්ධිපාදේ. විමංසයි දිවාදේට තමයි තැනක් නැති හැටි පේන්නේ. නමුත් මෙන්න මේ කියාපු මේ වීරයේ අවශ්‍ය අවස්ථාවන් පිළිබඳ අර සතියෙන් යුක්තව ඒකට ඒ උපාය මාර්ගය ඒ ප්‍රයෝගය ඒ විමසුම් නුවණ යෙදීමේදී අන්න විමංසයි දිවාදියත් වැඩෙනවා. එතන කියන්නේ ප්‍රඥාව වෙන ආකාරයකින් පිළිසින ප්‍රඥාවයි නුවණයි. ඕනෑම කාර්යයකට අවශ්‍ය විමසුම් නුවණ. අර ගල පෙරලන එක පොඩි වැඩක් නෙවෙයි. ද විමසුම් නොවනකින් කළ යුතුයි. ඒක තුලින් ප්‍රඥාවයි මතුවෙන්නේ. ඒක මෙතන විමංසා වශයෙන් දක්වනවා. එතකොට ඔන්න ඉද්ධිපාද හතරක් ආව එළියට. මේ ඉද්ධිපාද කියලා කියන්නේ මොකක්ද? මේක සමහරවිට වාචාර්ථ වශයෙන් බලනකොට ඉර්ධි කියලා කියන්නේ අර ඉර්ධි ප්‍රාතිහාර්ය අඟවන පදයක්. නමුත් ඉර්ධි පිළිබඳව පමණක් නෙවෙයි. ඉර්ධිත් අයිති මේකට මේ නිවන් ප්‍රත්‍යක්ෂ කිරීම සඳහා ගන්න උත්සාහයක් දක්වනවා. අනාසවන් චේතෝ විමුක්තිං පඤ්ඤා විමුක්තිං කියලා දක්වන ඒ විමුක්ත tattve ලබා ගැනීම සඳහා ආධර්ණ ඒක ඉෂ්ට කර ගැනීමට සමුද්ධ කර ගැනීමට ධර්ම මාර්ග ගන්නා මාර්ග හතරක් හැටියටත් මේ ඉතිපාද හතර දක්වනවා. ඉතිපාද සංයුත්තේම පෙන්වන් කළා තියෙනවා ඒ විදිහට. මොකද මේ තුලින් අපිට දකින්න පුළුවන් අර
සම්මප්පාදානයේදී යෙදූ ඒ වීර්යයේ විවිධ අවස්ථා තුලින් ඒ යම් යම් පුද්ගලයන් ඒ එක් එක් අවස්ථාව පිළිබඳව තම තමන්ගේ ඒ පුද්ගල විවිධත්වය අනුව තම තමන්ගේ විශේෂත්වය අනුව ඒ වඩාත් මුලට ගන්න පුළුවන් මොකද්ද කියන එක අඳුනා ගන්නවා. දැන් ඇතම් කෙනෙකුට ඒ ඡන්දයම මුල් තැන තියාගෙන. දැන් ඒක නිසා තමයි අනිත් දේවල් පිළිබඳව නෙවෙයි ඉද්ධිපාද ගැන විශේෂයෙන් සඳහන් වෙන්නේ. එක පුද්ගලයාට ඒ හතරම එකපාරටම අවශ්‍ය නොවේ. එකක් මුලට උනත් ගත්තත් ඇති. ඒ ඉද්ධිපාදතුලින් තමගේ චරිතානුකූල වූ ඒ ඡන්දය හෝ දැන් උපමා දැන් කථාන්තර වලින් දක්වනවා ඔය රට්ටපාල ස්වාමීන් වහන්සේ ඡන්දය මුල් කරගෙන ඔය විදිහට දක්වනවා මොගරාජ වීමංසා ඔය විදිහට එක එක ඉද්ධිපාද ඒ ශාසනයේ හිටී ස්වාමීන් වහන්සේලාගේ නිවන් දැකීමට උපකාර කරගත්තු ඉද්ධිපාදයේ විවිධයි ඒ සුත්තලයන්ට අනුව. නමුත් මේ ඇත්ත වශයෙන් බලනවා නම් අර එයින් එකක් පමණක් නොවේ එතන කියවෙන්නේ. මෙතන තිබෙන්නේ 아무ත ධර්මතාවක්. අර ඇතම් කෙනෙකුට ඡන්දය හොඳට හිතට අල්ලලා ඡන්දයම මුල් කරගෙන ඒ මම මේක කරන්න ඕන කියලා ගත්ත ඕනෑකම කැමැත් බලවත් කැමැත්ත නිසා බලවත් ඡන්දය නිසාම අනිකුත් දේවලුත් ඒකට ඇදිලා එනවා. ඒකම ඇදිලා එනවා අර වායාම වීරිය අදිෂ්ඨාන ආදී ඒකම ඇදිලා එනවා සහායකයෝ වගේ. ඒ වගේම දැන් අර ඇතම් කෙනෙකුට වීරිය අවස්ථාවේදී දැනනවා අත්ත වශයෙන් වීරිය දරනකොට තමයි ඔන්න මගේ නියම පෞරුෂය මතු වෙන්නේ කියලා. ඒතනත්තර වීරිය ඉද්ධිපාදයේ මතු කරගෙන ඉදිරිපත් කරගෙන පුළුවන් නිවන් දකින්න. තවත් කෙනෙකුට අදිෂ්ඨාන ශක්තිය. මම මේ ගන්න අදිෂ්ඨානයක් මම කඩන්නේ නැහැ කියලා ඒ අදිෂ්ඨාන ශක්තියම පෙරටු කරගෙන. එතකොට එනවා අනිත් ඒවත් ඇදිලා උදව් කරන්න. තවත් කෙනෙකුට විමර්ශන බුද්ධිය ප්‍රඥාදීක පුද්ගලයින්ට විමසුන් නොවන ඒක කොහොම හරි මේක මොකක් හරි තියෙනවා කියලා ඒක අර එහා පැත්තේ පෙරලාම බලනවා. ඔන්න ඒක නිසා ඒ වගේම අපි දැන් සඳහන් කළ අර ධර්මතාව අර එක් එක් ඉද්ධිපාද යනු අනිත්‍යව ඇදිලා එනවා කියන එක ඒකත් පෙන්නුම් කරනවා ඒ ඉද්ධිපාද සංයුක්තයේ ඉද්ධිපාද හඳුන්වන වචන මාලාවෙනුත්. විග වචන මාලාවකින් මේ එක් එක් ඉද්ධිපාද මේ ඉද්ධිපාද භාවනාව කියවෙන්නේ ඉද්ධිපාදයෙන් ඔන්න ඡන්ද ඉද්ධිපාදය එහෙම ගැන කියවෙනවා. ඡන්ද ඉද්ධිපාදය වඩනවා ඒ ඡන්ද සමාධි පදාන සංඛාර සමන්නාගතං ඉද්ධිපාදං භාවේති කියලා වාක්‍යයක් එතනදී යෙදෙනවා. යම්කිසි භික්ෂුවක් ඡන්ද සමාධි පදාන සංඛාර සමන්නාගතං ඉද්ධිපාදං භාවේති. විරිය සමාධි පදාන සංඛාර සමන්නාගතං ඉද්ධිපාදං භාවේති. චිත්ත සමාධි පදාන සංඛාර සමන්නාගතං ඉද්ධිපාදං භාවේති. විමංසා සමාධි පදාන සංඛාර සමන්නාගතං ඉද්ධිපාදං භාවේති. මේ තිග පාඨයක් විස්තර කළම දෙනෝ සූත්‍රයේ මොකද්ද මේ ඡන්ද සමාධි කියන්නේ? ඒක නිකන් 아무ත සමාධියක් වෙන තැන් වල දකින්න නැති විදිය සමාධියක්. මේකත් තේරුම් කළ දෙනවා. ඡන්දං චේ භික්කවේ භික්කු නිස්සාය ලබති සමාධින් ලබති චිත්තස්ස ඒකග්ගතං අයං උච්චති භික්කවේ ඡන්ද සමාධි. මේ කැමැත්ත ඕනෑකම නිසා ඒ ඡන්දය ඇති කර ගැනීම නිසා යම්කිසි භික්ෂුවක් යම්කිසි සමාහිත බවක් එක සිත එකඟ කර ගැනීමක් ලබනවා නම් අන්න ඒකට කියන ඡන්ද සමාධි කියලා. ඊළඟට ඒ ඡන්ද සමාධි කියලා කියන ඒ විදිහට ඒක ඕනෑකම නිසාම එක්තරා විදිහකට සමාධියකට සම්බන්ධන වගේ ඒ ස්ථාවර තත්වයකට පැමිණියා නම් එතන ඉඳලා කරන්නේ කුමක්ද? ඒක ඊළඟට කියවෙනවා. සෝ අනුප්පන්නානම් පාපකානම් අකුසලානම් ධම්මානම් අනුප්පාදාය ඡන්දං ජනේති. උප්පන්නානම් පාපකානම් අකුසලානම් ධම්මානම් පහනාය සෝ අනුප්පන්නානම් පාපකානම් අකුසලානම් ධම්මානම් පහනාය ඡන්දං ජනේති වායමති විරියං ආරභ චිත්තං පග්ගන්නාති පදාති. උප්පන්නානම් පාපකානම් අකුසලානම් ධම්මානම් පහනාය ඡන්දං ජනේති වායමති විරියං ආරභ චිත්තං පග්ගන්නාති පදාති. අනුප්පන්නානම් කුසලානම් ධම්මානම් උපාදාය ඡන්දං ජනේති වායමති විරියං ආරභ චිත්තං පග්ගන්නාති පදාති. උප්පන්නානම් කුසලානම් ධම්මානම් තිතිය ආසම්මෝසාය බිහෝබාය වේපුල්ලාය භාවනාය පාටිය ඡන්දං ජනේති වායමති විරියං ආරභ චිත්තං පග්ගන්නාති පදාති. එතන දක්වන ඊළඟ සතර සම්මප්පාදානියමයි. අර එක් ඉද්ධිපාදයක් මතු කරගත්තට පස්සේ අර පළපුරුදු සම්මප්පාදානියමයි ඊළඟට ඇදිලා එන්නේ. ඒ කියන්නේ අර ඡන්දයෙන් ඇති කරගත්ත සමයන්කේ සමාධි තත්ත්වයක්. ඒ සමාධියේ පිහිටලා ඒ භික්ෂුව අර හතර සම්මප්පාදානියම වඩනවා. අන්න ඒක නිසා තමයි අපි සඳහන් කළේ අර කොයි ඉද්ධිපාදයේ මතු වුණත් එකක් මතු වුණාට මොකද අනිත් අය සහායට එනවා. ඒ ඡන්දය මුල් කරගෙන අර සතර සම්මප්පාදානය වඩනවා. ඒ සතර සම්මප්පාදාන වැඩිම ප්‍රකාශ වෙන වචන මාලාවේ ඉද්ධි ඡන්දපච්චන වචනේ පමණක් නෙවෙයි අනිත් පද සමූහයක් දකින්න ලැබෙනවා. ඒ විදිහට තමයි විරිය සමාධි, චිත්ත සමාධි, මීමංසා සමාධි විස්තර කෙරලා තියෙන්නේ. ඊළඟට ඒ එතකොට එතන කියවුණ අර ඡන්ද සමාධි කියන කාරණය. ප්‍රධාන සංඛාර කියලා කියන්නේ කුමක්ද?
ඔන්න ඔය තියාපු ඒ සතර සම්මප්පාදාන පුරුදු කිරීමමයි ප්‍රධාන සංඛාරා කියලා කියන්නේ. මේ උච්චන්ති ප්‍රධාන සංඛාරා.
මේ කියන්නේ අර ඡන්ද සමාධියේ පිහිටලා සතර සම්මප්පාදාන වැඩි වීමට කරන උත්සාහය ප්‍රධාන සංඛාර නමින් අර පාඨයේ කියවෙනවා. ප්‍රධාන කියලා කියන්නේ උත්කෘෂ්ඨ වීරිය. සංඛාර කියලා කියන්නේ ඒ සංස්කාර කියන කරුණු උත් අර්ථ තියෙනවා. දැන් මෙතන ඒ සඳහා කෙරෙන විශේෂ ක්‍රියා පටිපාටිය. ඒ ප්‍රයත්නය හා සම්බන්ධ ක්‍රියා පටිපාටිය. ඒ උත්සාහ රාශිය. ඒවා එතකොට අර සතර සම්මප්පාදානියමයි අර ඉද්දිවාදී මුල් කරගෙන කරන්නේ. ඡන්ද සමාය. එතකොට ওই විදිහට දක්වලා බුදුරජාණන් වහන්සේ ඊළඟට මේක අර දිග පාඨයට ගලපලා පෙන්නුම් කරනවා. ඉති අයංච ඡන්දෝ අයංච ඡන්ද සමාධි ඉමේච ප්‍රධාන සංඛාරා අයං උච්චති ඡන්ද සමාධි ප්‍රධාන සංඛාර සමන්නාගතෝ ඉද්දිපාද. මෙසේ මෙන්න මෙහෙම ඡන්දය කියලා එකක් තියෙනවා, මෙහෙම ඡන්ද සමාධි කියලා එකක් තියෙනවා, මෙහෙම ප්‍රධාන සංඛාර කියලා දේවල් තියෙනවා. මෙන්න මේක නිසා තමයි මේව එකතු කරලා ගත්තාම තමයි ඡන්ද සමාධි ප්‍රධාන සංඛාර සමන්නාගතං ඉද්ධිපාදං භාවීති කියන ඒ ඉද්ධිපාද භාවනාව පිළිබඳ පාඩිය තේරුම් ගන්න පුළුවන් වෙයි. ඔන්න ඔක තුලින් අපි එතකොට දැක්කා අර සම්මප්පාදාන වලට ඒ ඉද්ධිපාද සම්මප්පාදාන තුලින් ඉද්ධිපාද මල්ල ඇදිලා ඉන්නේ නැහැ. ඊළඟට සමහර විට ඒ තරම්ම පැහැදිලි නොවෙන්න පුළුවනි. නමුත් යම් කිසි සම්බන්ධතාවක් අපිට දක්වන්න පුළුවනි. මේ ඉද්ධිපාද හතරත් ඉන්ද්‍රිය පහත් අතර පංචින්ද්‍රියන්. ඉන්ද්‍රිය කියන වචනේ සාමාන්‍ය තේරුම අධිපති බව, රජකම කියන අදහසයි. මෙතන මේ කියවෙන්නේ අර ඇස් කන් නාස ආදී ඉන්ද්‍රිය නොවේ, සද්ධා, විරිය, සති, සමාධි කියන පංචින්ද්‍රියන්. මේ සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියලා කියන ඉන්ද්‍රියන් පහ, ඉන්ද්‍රිය ධර්ම පහ සකස් වීමට උපකාර වෙනවා. අත්ත වශයෙන්ම මේ ඡන්දාදී ඉද්ධිපාද හතරක් යමක් ඉෂ්ට කර ගැනීම, සම්පූර්ණ කර ගැනීම, සමෘද්ධ කර ගැනීම සඳහා ඒ මාර්ග මතු කරගත්තා නම් අර යම් යම් ධර්ම වලට අධිපතිකම ලබා ගන්න ලබා දෙන්නත් පුළුවන්. දැන් වෙන නාමයකින් මෙතන සද්ධා කියලා පෙනී හිටින්නේ අර ඡන්දයමයි. ශ්‍රද්ධාධික පුද්ගලයාටයි ඡන්දය එන්නේ, ඕනෑකම, කැමැත්ත, ඒ කුසල ඡන්ද ආදී ඒ වශයෙන් මතු වෙලා එන්නේ. ඒක නිසා තමයි අර සද්ධාව ඒ මුලට දක්වලා තියෙනවා මෙතන. ඒ සද්ධාව පිළිබඳව කත්ථච භික්කවේ සද්ධින්ද්‍රියං දට්ඨපං. මහණෙනි, කොතැනකද මේ සද්ධින්ද්‍රිය දැකිය හැක්කේ? චතුසු සෝතාපට්ඨියංගීසු. සෝතාපට්ඨියංග හතරේ, සෝතාපට්ඨියංග හතර හැටියට දක්වන්නේ බුද්ධේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ, ධම්මිය අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ, සංඝේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ, අරියකන්තේ සීලේ සමන්නාගතෝ කියලා කියන ඒ කාරණා හතරයි බුදුරජාණන් වහන්සේ බුද්ධ ධර්ම සංඝ කියන ත්‍රිවිධ රත්නය පිළිබඳව අවබෝධයෙන් කාරණා කාරණා තේරුම් අරගෙන ඇති කරගන්න යසෝවාන් පුද්ගලයා තුළ තියෙන ඒ විශිෂ්ට ශ්‍රද්ධාවයි. ඊළඟට අරියකන්ත සීල වශයෙන් දැක්වෙන්නේ ඒ සීලය පරිපූර්ණ කිරීම සඳහා දරන ඒ දැරීමට සීලය පිළිබඳව තිබෙන එතනත් ඒ ශ්‍රද්ධාවයි මූලිකව ඒ සීලය පුරන්නේ, මූලික කරගෙන සීලය පුරන්නේ. සද්ධින්ද්‍රිය හැඳින්වීමදී ඔන්න ඒ හැඳින්වීම තුළින් අපට පේනවා එතනත් අර ඡන්දේ ඉද්ධිපාදේ ඒ රාවයක් එතන දකින්න ලැබෙනවා. ඊළඟට විරිය ඉන්ද්‍රිය. ඒ විරිය ඉන්ද්‍රිය සකස් වීමටත් අර විරිය ගැන ඒ අමුතුවෙන් කියන්න ඕනේ. ඒ සම්මප්පාදාන ඒක නිසාම තමයි විරීන්ද්‍රිය පිළිබඳව හැඳින්වීමේදී කත්ථච භික්කවේ විරීන්ද්‍රියං දට්ඨබ්බං. මහණෙනි, මේ විරීන්ද්‍රිය කොතැනද දැකිය හැකිද? කොතැනක දැකිය හැකිද? චතුසු සම්මප්පාදානේසු, සතර සම්‍යක් ප්‍රදානේ සම්මප්පාදාන ඉද්ධිපාද මේ වෙකිනකට සම්බන්ධ බව අප සඳහන් කළා. එතකොට මේ විරීන්ද්‍රිය තුල තිබෙන්නේ තර ඉද්ධිපාද සම්මප්පාදාන ඉද්ධිපාද වශයෙන් ඒ දිනු කරගත්තු ඒ ධර්මම විරි ඒක ඉන්ද්‍රිය தත්වයට දැන්පත් වෙලා අධිපතියෙක් කියලා ලොක්ෙක් කියලා. ඊළඟට සතිය. සතින්ද්‍රියත් ඇර ඒකත් වැඩිය පේන්නේ නෑ මෙතන. නමුත් යටින් ඉඳගෙන අර සතිපට්ඨාන අවස්ථාවේ ඉඳලා යටින් ඉඳගෙන මේ සතිය වැඩ කරා නොපෙනින්න. නිහඬ සේවයක් මේ සතියෙන් කෙරෙන්නේ. දැන් මෙතනත් මැදින් ඉන්නේ අධිපතියෝ අතරින් මැදින් ඉන්නේ මේ සමතාව සලසා දෙන්නේ. ඊළඟට විරි ඉන්ද්‍රිය, ඊළඟට අනිත් සතින්ද්‍රිය. ඒ සතින්ද්‍රිය හඳුන්වන්නේ කත්ථච භික්ඛවේ සතින්ද්‍රියං දට්ඨබ්බං චතුසු සතිපට්ඨානේසු. සතර සතිපට්ඨානේ මේ සතින්ද්‍රිය දකින්න පුළුවන් වන්නේ. එතනින් අරගෙන ආපු ටිකමයි මේ සතින්ද්‍රිය තිබෙන්නේ. ඒවා අතහැරලම නෙවෙයි, ඒවත් වඩාත් වැඩෙනවා. එතකොට ඊළඟට සමාධින්ද්‍රියක්. මේ සමාධින්ද්‍රියත් අර එතන සමාධියේ පොඩි මතුවීමක් අර ඉද්ධිපාද අවස්ථාවේදීත් අපි දුටුවා. ඡන්ද සමාධි, විරිය සමාධි, චිත්ත සමාධි, විමංසා සමාධි කියලා එක්තරා තැන්පත් බවක්, එක්තරා ඒකඟ බවක් ඒ වීරිය යෙදෙන අවස්ථාවෙත් කෙනෙක් ඇති කරගන්නවා. නමුත් මෙතන තෝරන්නේ එක චතුසු ඥානේසු. කත්තක වික්‍රේ සමාධින්ද්‍රියන් ගත්තබ්බන් චතුසු ඥානේසු. ධ්‍යාන හතර පිළිබඳව එහෙමත් නැත්නම් වෙන විදිහකට සමහර විට තෝරනවා. වොස්සග්ගාරම්මණං කරිත්වා ලබති චිත්තස්ස සමාධි. ලබති චිත්තස්ස ඒකග්ගතං. ආර්ය ශ්‍රාවකය වොස්සග්ගාරම්මණ මේ ඔක්කොම අතහරින්න ඒක අරමුණු කිරීම, නිවන අරමුණු කරගෙන යම්කිසි සමාධියක් ලබා ගන්නවා නම් ඒක සමාධින්ද්‍රිය. ඒ පොදුවේ දල වශයෙන් හැඳින්නුවොත් එතකොට එතනත් අපිට දකින්නවා, අර දකින්න පුළුවනි අර වීරය ඉද්ධිපාද ආදී දිනු කර ගැනීම තුළින්මයි මේ සමාධිය මතු කරගෙන මතු වෙන්නේ. ඊළඟට පඤ්චේන්ද්‍රියක් අර කලින් සඳහන් කරලා විමංසාවෙම ඒකටත් නැකමක් තිබෙනවා මේ පඤ්ඤාවේ පඤ්චේන්ද්‍රියක්. නමුත් මෙතන අර ගල් කුලක් පෙරලීම වගේ ඒ සාමාන්‍ය විමසුම් නුවණක් නෙවෙයි, අර දුක්ඛඳ පෙරලීම පිළිබඳ ඒ ප්‍රඥාව, ඒ විමසුම් නුවණයි මෙතන. ඒකම තමයි කත්ථච වික්‍රේ පඤ්චේන්ද්‍රියන් ගත්තබ්බං චතුසු වරිය සත්‍යේසු චතුරාරි සත්‍ය දුක්ඛ සමුදය නිරෝධ මාර්ග. මේ සතර ආය අර ගල් කුල පෙරලන්න වගේ දෙයක් මෙතනක් තිබෙන්නේ. දුක ඊට හේතුව, ඒ හේතුව නැති කිරීම නිවන, ඒකට මාර්ගය. එතනත් අර විමංසා ඒ ඉද්ධිපාදයට සම්බන්ධතාවක් අපිට දකින්න පුළුවන්. මේ පඤ්චේන්ද්‍රියන් තවත් විදිහකට සමහර අවස්ථාවල තෝරන උද්‍යත්ත ගාමිනී ආපඤ්ඤාය සමන්නාගතෝ ඒ දර්ශනාත්මක වශයෙන් ඒ උද්‍යත්ත ගාමිනී ප්‍රඥාව ඒ කොයි ආකාරයෙන් කිව්වත් අර නිවන් පිළිබඳ ඒ ප්‍රඥාව, ඒකත් ඉන්ද්‍රිය தත්ත්වය. එතකොට මේවත් අර ඉන්ද්‍රිය වේමත්තතාව අනුව ඒ පුද්ගලයාට මේවා සංසාරික වශයෙන් වැඩි වශයෙන් අඩු වශයෙන් පිළිලා තිබෙනවා. බුදුරජාන් වහන්සේට ඒ ඉන්ද්‍රිය වේමත්තතාව පේන නිසා තමයි ඒ ශ්‍රාවකයන් පහසුවෙන් ඉක්මවන්නට පුළුවන් වුනේ. මේ ඉන්ද්‍රිය වලත් එතකොට අපිට අර කලින් සඳහන් කළ අපි අර සතිය මැදින් සිටිනවා කියලා. සතිපට්ඨාන ඉඳලා අරගෙන ආපු ඒ සතිය නිහඬ සේවාව මෙතෙන් දීටු කරන්නේ අර අධිපතීන් දෙකොටස. අර යුගනද්ද වශයෙන් පවතින ධර්ම දෙපැත්තකට අදිනවා. අධිපතිකම දැන් ලැබිලා තිබෙන නිසා ශ්‍රද්ධාව අධික පුද්ගලයා ඒ පැත්තට ඇදගෙන යනවා. පඤ්ඤාව අධික පුද්ගලයා තව පැත්තකට ඇදගෙන යනවා. එයන් ඒව සමකිරීමක් අවශ්‍ය වෙනවා. ඉන්ද්‍රිය සමතාව ඒ මාර්ගඵල අවබෝධයේදී අවශ්‍ය වන්නේ ඒකයි. ඒ සමතාව සලසා දෙනවා මැදින් සිටින සතිය. ශ්‍රද්ධාවත් ප්‍රඥාවත් ඒ යුගනද්ද වශයෙන් තිබෙන ධර්ම. ඊට වීරියත් සමාධියත්, වීරිය අධික වීම නිසා සමාධිය පිරෙහෙන්න පුළුවන්. අවශ්‍ය තමයි වීරියත්. ඊළඟට සමාධිය හොඳ නමුත් ඒකටම වැඩ හිටියොත් සමාධියට වීරිය අඩු වෙන්න පුළුවන්. ඒක ගැළිලා හිටියොත් අන්න ඒක නිසා ඒ වීරියත් සමාධියත් ඒකත් සම කරලා පෙන්නනවා අර සතියෙන් මැදින් ඉඳගෙන. ඔය විදිහට බලනකොට අර මෙතන මේ කියන උපකරණ මල්ලේ සමතාව සලදා දෙන සතිය. තවත් විදිහකට බලනවා නම් මෙතනත් තිබෙනවා එක්තරා විදිහක අර අනුපිළිවෙලකුත් දකින්න පුළුවන්. ඒක ඒ ඉන්ද්‍රිය සංයුත්තේදී සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ බුදුරජාන් වහන්සේට ප්‍රකාශ කරනවා මේ ධර්මයේම. එක බුදුරජාන් වහන්සේට අමුතුවෙන් බණක් කියනවා වගේ නෙවෙයි, අප සඳහා මේ කාරණිය දක්වන්නේ. සද්දස්සෙහි පන්තේ අරිය ශාවකස්ස ඊතං පාටිකංකං යං ආරද්ධ වීර්යෝ විහෙරිස්සති අකුසලාණං ධම්මාණං පහනාය කුසලාණං ධම්මාණං උප්පාදාය ථම්වා දල්ල පරක්කමෝ අනික්ඛිත දරෝ කුසලේසු ධම්මේසු ආදී වශයෙන්. ස්වාමීනි ශ්‍රද්ධාව ඇති ආර්ය ශ්‍රාවකයා පිළිබඳ මෙවැන්නක් බලාපොරොත්තු විය හැකි කුමක්ද? ඒ පාපක අකුසල ධර්මයන් ප්‍රහාණය කිරීම සඳහා ඊළඟට ඒ විදිහේ යම්කිසි උත්සාහයක් ගන්නවා. කුසල් ධර්මයන් ලංකර ගැනීම සඳහා දැඩි වීරියක්, තාම බලයෙන් යුක්ත වීරියක් දරනවා කියලා ඒක බලාපොරොත්තු වෙන්න පුළුවන් ශ්‍රද්ධාව ඇති පිළිගැනීමට. ඉතින් අපිට පේනවා මේ ශ්‍රද්ධාව මුල් කරගෙන වීරිය ජනිත වෙන්නේ, වීරිය මතු වෙන්නේ. ඒ වගේම වීරිය තියෙන සම්බන්ධතාවක් සතියට. මේක සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ කියනවා සද්දස්සේ ඉබන්තේ ආරද්ධ විරියසේ තං පාටිකංකං යං සතිමා විහෙරිසති පරමේන සතිනේපක්කේන සමන්නාගත් ආදි වශයෙන්. ශ්‍රද්ධාරති වීරියති ආර්ය ශ්‍රාවකයාගෙන් මෙවැන්න බලාපොරොත්තු විය හැකි කුමක්ද? අර සතිය වට්ටානින් ගොඩනගාගත් ඒ සතියෙන් යුක්තව හොඳ සතියකින් යුක්තව වාසය කරනවා කියලා මෙන්න මේක බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒකට එතනත් ඒ අනුපිළිවෙලකුත් එයාස්සේ පේනවා. ඊළඟට ඒ සතිමත් පුද්ගලයා පිළිබඳවත් ඊළඟ දින සතියත් සමාධියත් අතර සම්බන්ධතාවක් සාරිපුත් ස්වාමීන් වහන්සේ දක්වනවා. සද්දස්සයි බන්ති ආරද්ධ විරියස්ස උපට්ඨිත සතිනෝ ඒතං පාටිකංකං යං වසග්ගාරම්මණං කරිත්වා ලබති චිත්තස්ස සමාධින් චිත්තස්ස ඒකග්ගතං ලබති සමාධින් චිත්තස්ස ඒකග්ගතං. අර සද්ධාව ඇති, වීරිය ඇති, සතිය පිහිටි පුද්ගලයාගෙන් සමාධියකුත් ඇති කරගනී කියලා එකක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඊළඟට සමාධියේ ඉඳලා ප්‍රඥාවටත් ඒක එතන සම්බන්ධතාවක් සාරිපුත් ස්වාමීන් වහන්සේ දක්වනවා.
සද්ධාසහි භන්තේ අරිය ශාවකස්ස ආරද්ධ වීරියස්ස උපට්ඨිත සතිනෝ සමාහිත චිත්තස්ස ඒතං පාටිකංකං යං ඒවං පජානිස්සති අනමතග්ගෝ කෝ සංසාරෝ උබ්බා කෝටින පඤ්ඤායති අවිජ්ජා නීවරණානං සත්තානං තණ්හා සංයෝජනානං සන්ධාවතං සංසරතං අවිජ්ජායත්වේව තමෝ කායස්ස අශේෂ විරාග නිරෝධා සන්තං ඒතං පදං ප්‍රණීතං ඒතං පදං යදිනං සම්බ සංඛාර සමතෝ සබ්බෝපදීපටි නිස්සග්ගෝ තණ්හක්ඛයෝ විරාගෝ නිරෝධෝ නිබ්බාණං. සද්ධාව ඇති, අරමණ ලද වීරිය ඇති, එළඹ සිටි සිහිය ඇති, සමාධිමත් සිත ඇති ආර්ය ශ්‍රාවකයාගෙන් මෙවැනි කාරණයක් දැනගන්නේ ඇයිද බලාපොරොත්තු විය හැකිය. අනමතග්ගෝ කෝ සංසාරෝ මේ සංසාරය නොදත හැකි අගක් ඇත්තේය. උබ්බා කෝටින පඤ්ඤා ඇති අවිජ්ජා නීවරණානං සත්තානං තණ්හා සංයෝජනානං සන්ධාවතං සංසරතං. අවිද්‍යා නීවරණයෙන් බැසුණු, තණ්හා සංයෝජනයෙන් බැඳුණු සංසාරයේ දුවන්නා වූ සරිසරන්නා වූ සත්වයන්ගේ මේ පෙර කෙළවරක් නොපැනින්නේය. අවිද්‍යාව නම් වූ අඳුරු කඳෙහිම නිරවශේෂ විරාග නිරෝධයෙන් ලබන මේ තත්වයම ශාන්තය, මේ තත්වයම ප්‍රණීතය. එනම් සියලු සංස්කාරයන්ගේ සංසිඳීම, සියලු උපදී නැතහැර දැමීම, තණ්හාව ක්ෂය කිරීම, නොවැල්ම නම් වූ විරාගය, නැවැත්ම නම් වූ නිරෝධය, නිවීම නම් වූ නිබ්බාණය.